ගුරු කෙතර ගුවන්විදුලේ අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන්විදුලෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5 6 7 8 9 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විශේෂ ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන්විදුලි ගුරු කිතර
ඌවේ ගුරු ගෙදර
ආදරණීය දුවේ පුතේ, අද ඔබේ ගුරු ගෙදරින් ගෘහ ආර්ථික විද්‍යාව පාඩමින් ඔබ මුණ ගැහෙන්නේ හිල්ලොය ශ්‍රී සුමංගල මහාවිද්‍යාලයේ නර්මදා අභිතීර ගුරුමෑණියන්.
සුබ දවසක් වේවා දරුවනේ. අද මම ඔබට කතා කරන්නේ 10 ශ්‍රේණිය ගෘහ ආර්ථික විද්‍යාව පාඩමක්. 6.2 නිපුණතා මට්ටම පිසීමේ ක්‍රම උපයෝගී කරගනිමින් ආහාර සකස් කරගනි කියන පාඩම. මේ සඳහා ඔබ පොතක් පෑනක් සූදානම් කරගන්න. එසේම දරුවනේ ඔබගේ පෙළ පොත සූදානම් කරගන්න 10 ශ්‍රේණිය ගෘහාර්ථික විද්‍යාව 89 පිටුව වෙත ඔබ යොමු වෙන්න. අද අපගේ පාඩමට අනුව මම අදහස් කරා විශේෂ දිවා ආහාර වේලක් සඳහා බොජුන් පත් දෙකක් ඔබ වෙත ඉදිරිපත් කරන්නට. කහබත, කුකුළු මස් මිරිසට, අලබැදුම, අන්නාසි තක්කාලි පිපිඤ්ඤ සලාදයක්, රටඉඳි චට්නි, කට්ලට්, අතුරුපස සඳහා වටලප්පන්. තවත් බොජුන් පතක් මම සූදානම් කළා. එළවලු බත, මාළු ඇඹුල් තියල්, මිශ්‍ර එළවලු කරිය, මැලේ අච්චාරු, ලූණු කජු නූඩ්ල්ස් කරපිංචා මිරිසට බැදගත්තු. අතුරුපස සඳහා කස්ටර්ඩ් පොඩිම. මේ ආහාර වේල් දෙක උදාහරණ වශයෙන් ගත්තම පිසීමේ ක්‍රම අපට මතු කරගන්න පුළුවන්. අපි බලමු දරුවනේ. කහබත, ජලයේ බහා තැම්බීම, නොගැඹුරු තෙලේ බැදීම. ජලයේ බහා තැම්බීම කිව්වේ අපට බත උයා ගැනීම. නොගැඹුරු තෙලේ බැදීම කියලා කියන්නේ අපි චුට්ට රත්තු ලුණු ගෙඩි කීපයක් එහෙම තෙම්පරාදු කරගන්න ඕන නිසා. කුකුළු මස් මිරිසට මේ සඳහා අපි භාවිතා කරන පිසීමේ ක්‍රමය තමයි නොගැඹුරු තෙලේ බැදීම ජලය ස්වල්පයක් එක් කිරීම. අපි කුකුළු මස් මිරිසට හදනකොට ඉස්සෙල්ල පොඩ්ඩක් තෙම්පරාදු කරගන්නවා පොල් තෙල් ස්වල්පයක් දාලා. ඊට පස්සේ තමයි අපි වතුර ස්වල්පයක් එකතු කරලා කුකුළු මස් එක මිරිසට හදාගන්නේ. අල බැදුම ගැඹුරු තෙලේ බැදලා නොගැඹුරු තෙලේ තෙම්පරාදු කරගන්නවනේ ලුණු ටිකක් එහෙම. ඒ නිසා තමයි අල බැදුමට අවශ්‍ය වෙන පිසීමේ ක්‍රමය ගැඹුරු තෙලේ බැදීම. රටඉඳි චට්නි අපි චුට්ටක් මද ගින්නේ පිසීම කරනවා. විනාකිරි ටිකක් ලිපේ තියලා ඒකට අවශ්‍ය කුළුබඩු වර්ග යොදලා ඊට පස්සේ අපි අඹරාගත්තු රටඉඳි ටික එකතු කරන්නේ. ඒ නිසා අවශ්‍ය වෙන පිසීමේ ක්‍රමය තරමක් මද ගින්නේ පිසීම. කට්ලට් නොගැඹුරු තෙලේ බැදීම ගැඹුරු තෙලේ බැදීම. නොගැඹුරු තෙලේ බැදීමෙන් අදහස් වෙන්නේ අපි කට්ලට් මිශ්‍රණය තෙම්පරාදු කරගන්නවා ඉස්සර වෙලා තෙල් ස්වල්පයක් දාලා. ඒ නිසා තමයි දරුවනේ එකට නොගැඹුරු තෙලේ බැදීම. ඊළඟට අපි කට්ලට් හැඩයට සකස් කරගෙන විස්කෝතු කුඩු දවටලා ඊට පස්සේ ගැඹුරු තෙලේ බැදීම. අතුරුපස සඳහා වටලප්පන්, වාෂ්පෙන් තැන්වීම යටතේ අපි වටලප්පන් සකස් කරනවා. වක් වාෂ්පෙන් තම්බන්නත් පුළුවන්. ඊළඟට පෝරණුවේ පිලිස්සීමේ ක්‍රමයට වටලප්පන් එක හදාගන්නත් පුළුවන්. අපි ඊළඟ බොජුන් පත බලමු. එළවලු බත, මාළු ඇඹුල් තියල්, මිශ්‍ර එළවලු කරිය, මැලේ අච්චාරු, ලූණු කජු නූඩ්ල්ස් කරපිංච මිරිසට. මේ හැම දෙයක්ම හදාගන්න අපට විවිධ වූ පිසීමේ ක්‍රම අවශ්‍ය වෙනවා. එළවලු බත ජලයේ බහා තැම්වීම, නොගැඹුරු තෙලේ බැදීම. අපි සම්බහාල් වලට වතුර දාලා ඉස්සෙල් බත සකස් කරගන්න ඕන. ඊට පස්සේ තමයි අපි කැරට් ලීක්ස් සිහින කපලා නොගැඹුරු තෙලේ බැදලා බතට එක් කරගන්නේ. මාළු ඇඹුල් තියල් එකත් ජලය බහ තැම්බීමක් වගේ සිදුවෙනවා. ඒ කියන්නේ අපි වතුර දාලා තම්බනවනේ මේ අවශ්‍ය ද්‍රව්‍ය එකතු කරලා පදම් වෙන්න තියලා ඇඹුල් තියල් එක උදුනක තියලා හදාගන්නේ. මිශ්‍ර එළවලු කරිය, ස්ටූ කිරීම, කරපිංචා නූඩ්ල්ස් මිරිසට, ගැඹුරු තෙලේ බැදීම, මෙන්න මේ ආකාරයට අපට විවිධ පිසීමේ ක්‍රම ගොඩක් තියෙනවා. එක් එක් ආහාරය සඳහා වෙන්වුණු ආහාර පිසීමෙන් තමයි අපේ ආහාරයට ගත යුතුවන්නේ. බොහෝ ආහාර අපි පිසීමට ලක් කරනවා. පිසීමෙන් තොරව අපට ආහාරයට ගන්න අපහසුයි. අපි බලමු දරුවනේ ආහාර පිසීමේ වැදගත්කම කොහොමද කියලා. ආහාරයට ගත හැකි ස්වභාවයට පත් කරගන්න පුළුවන්. උදාහරණ වශයෙන් ගත්තම සහල් ආහාරයට ගන්න බෑ. නමුත් පිසීමේ ක්‍රමයක් එකතු කළාම ඒක බත් වෙනවා. අපි වතුර එකතු කරලා සහල් වලට උදුනක තියලා තැම්බෙන්න තියෙනවා. එතකොට ඒක බත් ස්වරූපයට පත් වෙනවා. මේකට උදව් වෙන පිසීමේ ක්‍රමය තමයි ජලයේ බහා තැම්වීම. සහල් වලට අවශ්‍ය පමණට වතුර එකතු කරලා වහලා උදුනක තියෙනවා. මෙන්න මේ නිසා සහල් වල සහල් ඇටයේ තියෙන පිෂ්ඨ කණිකා ලිහිල් වෙනවා, පුපුරනවා, බත් ඇට බවට පත් වෙනවා. මේක ආහාරයේ පිසීමේ එක ප්‍රයෝජනයක්. ආහාර ජීර්ණයට පහසු වෙනවා. ආහාර ජීර්ණයට පිසීමේ ක්‍රමයක් එකතු කළාම අපේ ආහාර ජීර්ණ පද්ධතියේ ජීර්ණ ක්‍රියාවලියට පහසුයි. ආහාර පිසීමක් නොකර අපිට ආහාරයට ගන්න බැරි ආහාර ගොඩක් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් මස්, මාළු අපිට අමු වෙන ආහාරයට ගන්න බෑ. නමුත් පිසීමෙන් පස්සේ අපි ආහාරයට ගන්න පුළුවන් ප්‍රණීත රසයක් සුවඳක් එකතු වෙනවා. මේ පිසීමේ ක්‍රමයට අනුගත වුණාම තවත් අපට ඇතිවෙන වාසියක් තමයි ජීර්ණ ක්‍රියාවලියට පහසුයි. අපට ආහාර අමුවෙන් අපේ ජීර්ණ පද්ධතියේ ජීර්ණය වෙන්නේ නැහැ. නමුත් ආහාර පිසීමෙන් පස්සේ ජීර්ණ ක්‍රියාවලියට පහසුයි. උදාහරණයක් විදියට අපි මුං ඇට ගත්තොත් අපට අමුවෙන් මුං ඇට කන්න බෑ. නමුත් පිසීමේ ක්‍රමයකට භාජනය කළාම අපේ ජීර්ණ ක්‍රියාවලියට පහසුයි. තවත් පිසීමේ ක්‍රමයේ වැදගත්කමක් තමයි ශුද්ධ ජීවීන් විනාශ වීම. මේක ඉතාම වැදගත් කාර්යයක්. ආහාරවල විවිධ වූ ශුද්ධ ජීවීන් ඉන්නවා. මාළු, මස්, කරවල, බිත්තර මේ හැම ආහාරයකම ශුද්ධ ජීවීන් ඉන්නවා. නමුත් පිසීමේ ක්‍රමයකට ලක් වුණාම මේ ආහාරවල ඉන ශුද්ධ ජීවීන් විනාශ වෙනවා. මාළු අමුවෙන් ආහාරයට ගන්න බෑ. නමුත් පිසීමෙන් පස්සේ ආහාරයට ගන්න පුළුවන්. ඒ මාළු වල තිබෙන්නා වූ ශුද්ධ ජීවීන් විනාශ වෙනවා. මේකත් අපේ ආහාර පිසීමේ ක්‍රමවල තියෙන තවත් වැදගත් අංගයක් වෙනවා. තවත් ආහාර පිසීම නිසා අපට ඇතිවන වාසියක් තමයි ආහාරවල විෂ සහිත ද්‍රව්‍ය තියෙනවා නම් විනාශ වෙනවා. සමහර අවස්ථාවල විෂද්‍රව්‍ය තියෙන්න පුළුවන්. නමුත් අපි පිසීමකට ලක් කළාම මේ විෂද්‍රව්‍ය විනාශ වෙනවා. උදාහරණයක් ගත්තොත් අපි සැමන් ආහාරයට ගන්නකොට පිසීමකට ලක් කරනවා. පිසීමකට ලක් කළා ආහාරයට ගැනීමෙන් ශුද්ධ ජීවීන් ඉන්නවනම් විනාශ වෙනවා. මේකත් ආහාර පිසීමේ තවත් වැදගත් අංගයක් වෙනවා. ආහාරයේ රසවත් බව හා රුචිකත්වය ලබා දෙනවා. ආහාර පිසීමෙන් පස්සේ හැම ආහාරයකම රසවත් බව වැඩි වෙනවා ආහාර පිසීමෙන් පස්සේ. එසේම අපිට ආහාර ගැනීමේ රුචිකත්වයක් ඇති කරනවා. ආහාර පිසීමෙන් පස්සේ සුවඳක් ඇති වෙනවා, සගන්ධයක් ඇති වෙනවා. මෙන්න මේ නිසා ආහාර රසවත් බව හා රුචිකත්වයක් ලබා දෙනවා. සමහර ආහාර අපට අමුවෙන් කන්න බෑ. උදාහරණයක් ගත්තොත් අර්තාපල්. අර්තාපල් අපට අමුවෙන් ආහාරයට ගන්න බෑ. නමුත් ගැඹුරු තෙලේ බැදගත්තම සිහින්ව තීරු කපලා අප අල චිප්ස් හදා ගන්නවා. ඒ ආහාරය ගැනීමට අපට සිතක් පහළ වෙනවා. රුචිකත්වයක් ඇති වෙනවා. මෙන්න මේ නිසා ආහාර පිසීමේ වාසියක් වෙනවා ආහාරයේ රසවත් බව හා රුචිකත්වය ඇති කර ගැනීමට. ඊළඟට දරුවනේ තවත් ආහාර වේල්වල පිසීමේ වැදගත්කමක් තමයි ආහාර වේල්වල විවිධත්වයක් ඇති වෙනවා. උදේ ආහාර වේල, දවල් ආහාර වේල, රාත්‍රී ආහාර වේල. ඊළඟට අපි උදේ 10ට අතුරු ආහාර වේලක් ගන්නවා. සවස 3ට තවත් අතුරු ආහාර වේලක් ගන්නවා. මෙන්න මේ විදිහේ ආහාර වේලට විවිධත්වයක් එකතු කරනවා. උදේ ආහාර වේලක් විදියට ගන්න පුළුවන් සමහර ආහාර. උදාහරණයක් ගත්තොත් ඉන්දියාප අලහොදි තැඹූ බිත්තරයක් පොල් සම්බෝලයක් තෙල් දමා. මේ සඳහාත් අපට උදව් වෙන්නේ පිසීමේ ක්‍රම. ඉන්දියාප පිසීමේ ක්‍රමය තමයි වාෂ්පයෙන් තැඹීම, අලහොදි ස්ටූ කිරීම, බිත්තරයක් තැඹීම, ජලයේ බහා තැඹීම, පොල් සම්බෝලයක් තෙල් දැමීම, නොගැඹුරු තෙලේ බැදීම. මෙන්න මේ ආකාරයට එක් එක් ආහාර වේලේ ස්වභාවය මත අපට පිළියෙල කර ගැනීමටත් මේ ආහාර පිසීමේ ක්‍රම ගොඩක් උදව් වෙනවා. ආහාර වේලේ සගන්ධය වැඩි දියුණු කිරීම. මොකද්ද දරුවනේ ආහාර වේලේ සගන්ධය කියන්නේ? යම් කිසි ආහාර වේලක් පිළියෙල කළා තියෙනවා දැක්කම අපට සුවඳක් දැනෙනවා. මේක තමයි අපි සගන්ධය කියලා කියන්නේ. ආහාර පිසීමෙන් පස්සේ තමයි මේ ආහාර වේලේ සගන්ධය අපට ඇති වෙන්නේ. සගන්ධය වැඩි දියුණු වෙන්නේ ආහාර පිසීමෙන් පස්සේ. අනුභව කරන්නාට කෑමට ගන්න ආහාර වේලේ විශේෂ වූ සුවඳක් ඇති වෙනවා. මෙන්න මේකත් අපි ආහාර පිසීමේ ප්‍රයෝජනයක් විදියට හඳුන්වන්න පුළුවන්. ආහාර පිසීම නිසා විවිධ ආහාරවලට විවිධ වර්ණයන් එකතු වෙනවා. ඒ වගේම එක් එක් ආහාරයට ආවේනික වුණු සුවඳක් ඇති වෙනවා. ඒ වගේම මිනිස් සිතට ප්‍රියමනාප භාවයක් ඇති වෙනවා. උදාහරණයක් ගත්තොත් දරුවනේ, අපිට මස් ටිකක් අමුවෙන් දැක්කම ප්‍රියමනාප බවක් නැහැ. නමුත් අපිට පිසීමෙන් පස්සේ ගැඹුරු තෙලේ බැදීමෙන් හරි සැරට පිසූ මස් කරියක් වගේ දැක්කහම ඒක කෑමට සිතක් පහළ වෙනවා. අමුවෙන් දැක්කහම අපට ඒක කෑමට ඊතරම් ප්‍රියතාවයක් නැහැ. මේ නිසා ආහාර පිසීමේ තවත් වැදගත් අංගයක් විදියට අපට රුචිකත්වයක් ඇතිවීම හඳුන්වන්න පුළුවන්. තවත් ආහාර පිසීමේ වැදගත්කමක් විදියට අපට දක්වන්න පුළුවන් දරුවනේ, ආහාර පරිරක්ෂණය කිරීමට ගැනීම. මේක ඉතා වැදගත් කරුණක්. අපට සමහර ආහාර පිසීමක් කරන්නේ නැතුව තියාගන්න අපහසුයි. අපි බලමු ආහාර පරිරක්ෂණය කියලා කියන්නේ මොකද්ද කියලා. ආහාර විවිධ ආහාර වැඩිපුර තියෙන කාලවලදී අවාරයේදී ප්‍රයෝජනයට ගැනීමට නරක් වෙන්නේ නැතුව කල් තබා ගැනීම තමයි ආහාර පරිරක්ෂණය කියලා කියන්නේ. ඔබ දන්නවා සමහර ආහාර එක එක කාලවලට වැඩිපුර තියෙනවා. එක එක කාලවලට ඒ ආහාරය දකින්න ලැබෙන්නේවත් නැහැ. මේ වගේ ආහාර තමයි පළතුරු, ඒ වගේම තක්කාලි. මෙන්න මේවා අවාරයේදී ප්‍රයෝජනයට ගැනීම සඳහා අපට සකස් කරලා තියන්න පුළුවන්. දෙල් හැදෙන්නේ එක කාලයකට, තක්කාලි හැදෙන්නේ එක කාලයකට. මෙන්න මේවා නරක් නොවි කල් තියාගන්න පුළුවන්. මේක තමයි අපි ආහාර පරිරක්ෂණය කියලා කියන්නේ. ඒ වගේම අපට එළකිරි දේ ලබා ගත්තට පස්සේ සවස් වෙනතුරු තියාගත්තොත් නරක් වෙනවා, දුගඳ හමනවා. ඒ කියන්නේ කිරිවල අඩංගු ලැක්ටෝස් මත ශුද්‍ර ජීවීන් ක්‍රියාත්මක වෙනවා. මේ ක්‍රියාත්මක වීම නිසා අපට කිරි පානය කිරීමට නුසුදුසු තත්ත්වයට පත් වෙනවා. ඒ කියන්නේ නරක් වෙලා. නමුත් අපිට එළ කිරි උණු කිරීමෙන් උදේ ඉඳලා හවස් වෙනතුරු තියාගන්න පුළුවන් නරක් වෙන්නේ නැතුව. කෙටි කාලීන ක්‍රමයක් විදියට උණු කිරීම අපට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි තක්කාලි හැම වැඩිපුර තියෙන කාලවලදී අපට ජෑම් ජෑම් තක්කාලි ජෑම් තක්කාලි සෝස් හදලා කල් තියාගන්න පුළුවන්. ආහාර පරිරක්ෂණය කරන්නත් අපට අපහසුයි පිසීමේ ක්‍රමයකට ලක් කරන්නේ නැතිව. ඒ නිසා දරුවනේ ආහාර පිසීමේ ක්‍රමය පරිරක්ෂණය කිරීමටත් උදව් කරනවා. ආහාර පිසීමේ ක්‍රම මේ ආකාරයට විවිධව දක්වන්න පුළුවන්. ආහාර පිසීම කියන්නේ පිළියෙල කළ ආහාර තාපයට භාජනය කිරීම නිසා පරිභෝජනයට සුදුසු ආකාරයට පත්කර ගැනීමයි. තාපයට ලක් කරන්නේ නැතුව අපට ආහාර පරිරක්ෂණය කරන්න අපහසුයි. උදාහරණයක් විදියට ගත්තොත් දෙල් වැඩිපුර තියෙන කාලවලදී අපි දෙල් අටුකොස් හදලා කල් තියාගන්නවා. මේකටත් අපි ජලයේ බහා තැඹීමක් සිද්ධ කරනවා. දෙල් හොඳටම තම්බලා ඊට පස්සේ සිහින්ව කෑලි කපලා අපි හෙරු එළියේ වියලා ගන්නවා. මේකටත් අපට පරිරක්ෂණ ක්‍රමයක් විදියට තම්බා ගැනීම වැදගත් වෙනවා. ආහාර පිසීමේ ක්‍රම මේ ආකාරයට විවිධත්. ආහාරයේ විවිධත්වය ඇති කිරීමට පිසීමේ ක්‍රම උපයෝගී වෙන බව මේ අනුව ඔබට පැහැදිලි වෙනවා. පිසීමේ ක්‍රම නොමැතිව අපට ආහාරයේ විවිධත්වය ලබා ගැනීමටත් අපහසුයි. ආහාරයේ පිසීමේ ක්‍රම අපට මේ ආකාරයට වර්ගීකරණය කරන්න පුළුවන්. ඔබගේ පෙළපොත ආශ්‍රිතවත් 91 වන පිටු ආශ්‍රිතව මේ වර්ගීකරණය තියෙනවා. ඔබ පසුව මේ සඳහා යොමු වෙන්න. ආහාර පිසීමේ ක්‍රම මෙන්න මේ ආකාරයට වර්ගීකරණය කරන්න පුළුවන්. තෙත් තාපයෙන් පිසීම, වියලි තාපයෙන් පිසීම, මේදයෙන් පිසීම. මෙන්න මේ විදියට මේ පිසීමේ ක්‍රම වර්ගීකරණය කරන්න පුළුවන්. අපි බලමු පිසීමේ ආකාරයට වර්ගීකරණය කරන්නේ කොහොමද කියලා. ප්‍රධාන වශයෙන්ම කොටස් තුනකට බෙදන්න පුළුවන්. තෙත් තාපයෙන් පිසීම, වියලි තාපයෙන් පිසීම, උණු මේදයෙන් පිසීම. තෙත් තාපයෙන් පිසීම කියලා කියන එකට කියන කරුණ යටතේ මේ ආකාරයට කොටස් කරන්න පුළුවන්. ජලයේ බහා තැම්බීම, වාෂ්පයෙන් තැම්බීම, ස්ටූ කිරීම, පීඩනයෙන් පිසීම. ජලයේ බහා තැම්බීම යටතේ අපට අවස්ථා දෙකක් තෝරගන්න පුළුවන්. එක් අවස්ථාවක් තමයි අපට ආහාරය තම්බා ගැනීමට අවශ්‍ය වෙලා තියෙනවා. ඒ වෙලාවේදී අපි තෝරගන්නේ උණු ජලයට ආහාරය දමා තම්බා ගැනීම. තවත් ක්‍රමයක් තියෙනවා. ජලයේ බහා තැම්බීමේදී අපට අවශ්‍ය වෙනවා ආහාරයේ තියෙන පෝෂණ කොටස් ජලයට එකතු කර ගැනීම. මේ අවස්ථාවේදී අපි ඇල් ජලයට ආහාර කොටස් දාලා තම්බ ගන්නවා. එතකොට ඇල් ජලයට තමයි පෝෂණ කොටස් උරාගන්නේ. උදාහරණයක් විදිහට ගන්න පුළුවන් අපි සුප් එකක් සකස් කර ගැනීම. මේ සුප් එකේදී අපි බලාපොරොත්තු වෙන්නේ ආහාරයේ තියෙන පෝෂණ කොටස් වතුරට උරා ගැනීම. කුඩා දරුවන්ට, රෝගීන්ට සුප් එකක් හදනකොට අපි ගොඩක් වෙලාවට ගන්නේ සුප් දියර තමයි ආහාරය වශයෙන් ගන්නෙ. ඒ වෙලාවේදී අපට අවශ්‍ය වෙන්නේ ආහාරයේ තියෙන පෝෂණ කොටස් ජලයට එකතු කර ගැනීම. මේ නිසා අපි ඇල් ජලයට ආහාර කොටස් දාලා මදගින්නේ තම්බා ගැනීම සිදු කරනවා. තවත් ආහාර අපි තම්බා ගැනීමට අවශ්‍ය වෙනකොට වතුර උණු කරලා උණු වූ ජලයට තමයි ආහාරය එකතු කරන්නේ. වාෂ්පයෙන් තැන්වීම. වාෂ්පයෙන් තැන්වීම ප්‍රධාන කොටස් දෙකකට වෙන් වෙනවා. වක් වාෂ්පයෙන් තැන්වීම, උදු වාෂ්පයෙන් තැන්වීම. වක් වාෂ්පයෙන් තැන්වීම කියලා කියන්නේ අපි උණු වතුර බඳුනක් තියලා ඒක ඇතුළට තවත් බඳුනක් තියලා ආහාරය පිසගෙන තම්බා ගැනීම. මේ ක්‍රමයට තම්බා ගන්නවා පුඩින් වර්ග. නමුත් දරුවනේ මේ වක් වාෂ්පයෙන් තම්බා ගැනීමේදී අපි අර උණු ජලය ඇතුළට තියෙන බඳුනේ පතුල ඝනකම් ස්වභාවයක් තිබිය යුතුයි. ඒ මොකද අපි උණු වතුරේ ඒ බඳුන තියලා තමයි ආහාර තම්බා ගැනීම සිදු කරන්නේ. මේකට අපි කියනවා වක් වාෂ්පයෙන් තම්බා ගැනීම කියලා. තවත් වාෂ්පෙන් තැන්වීම යටතේ ක්‍රමයක් තියෙනවා. ඒක තමයි උඳු වාෂ්පෙන් තැන්වීම. ඒ කියන්නේ දරුවනේ අපි ස්ටීමර් එකේ ආහාර තියලා තම්බගන්නේ. පිට්ටු, ඉන්දියාප්ප, ලැවරියා, හැලප මෙන්න මේ ක්‍රමයට අපි තම්බ ගන්නවා. මේකට අපි කියනවා උඳු වාෂ්පෙන් තම්බා ගැනීම කියලා. මේ සඳහා වාෂ්ප කෙලින්ම ආහාරය මත පතිත වෙනවා. මේ ක්‍රමයෙන් තම්බා ගන්න ආහාරය දිරවීමට පහසුයි. රෝගීන් සඳහා, කුඩා දරුවන් සඳහා ඉතාම සුදුසුයි. තෙල් එකතු වෙන්නේ නැහැ. අපි සකස් කරගත්තු ආහාරය වාෂ්පයෙන් තම්බා ගැනීම තමයි සිදු කරන්නේ. හැබැයි ඒ බඳුන ඇතුළට වතුර එක්කතු වීම වළක්වා ගන්න වෙනවා. ස්ටූ කිරීම. මේ ක්‍රමයට අපිට එළවලු, මස්, මාළු සකස් කරගන්න පුළුවන්. දියර ස්වභාවයක් එකතු කරලා වතුර හෝ පොල් කිරි එකතු කරලා මේ ස්ටූ කිරීම අපිට කරගන්න පුළුවන්. මේක මදගින්නේ පිසීමේ ක්‍රමයක්. ගොඩක් වෙලාවට ඔබ දැක්කල ඇති විවාහ මංගල උත්සව අවස්ථාවලදී ගෝවා, බොංචි, කැරට් ස්ටූ කිරීමක් කරලා ආහාර වේලට එකතු කරලා තියෙනවා. පීඩනයෙන් පිසීම. මේ සඳහා අපි පීඩන උදුන භාවිතා කරනවා. දියර ස්වරූපයක් අවශ්‍ය වෙනවා. වතුර ස්වල්පයක් එහෙම නැත්නම් පොල් කිරි අවශ්‍ය ප්‍රමාණයට එකතු කරලා අපි පීඩන උදුනේ පිසීම තමයි මේ පීඩනයෙන් පිසීම කියලා අදහස් කරන්නේ. වියලි තාපයෙන් පිසීම. වියලි තාපයට එකතු කරලා ආහාර පිසීම සිදු කරගන්නවා. ගිනි අඟුරු යට පිසීම, ගිනි දැල්ලට අල්ලා පිසීම, තැටියේ කබලේ පුළුස්සා ගැනීම. එහෙම නැත්නම් තැටියේ, එහෙම නැත්නම් කබලේ පුළුස්සා ගැනීම. ඊළඟට පෝරණුවේ පිලිසීම, කර කිරීම හෝ ටෝස්ට් කිරීම, ග්‍රිල් කිරීම, රෝස්ට් කිරීම. මෙන්න මේවා තමයි වියලි තාපයෙන් පිසීමේ ක්‍රමයට අයිති වෙන්නේ. තවත් ආහාර පිසීමේ වර්ගීකරණයක් තමයි උණුමේදයෙන් පිසීම. උණුමේදයෙන් පිසීම තවත් කොටස් දෙකකට බෙදෙනවා. ගැඹුරු තෙලේ පිසීම, නැත්නම් ගැඹුරු තෙලේ බැදීම, නොගැඹුරු තෙලේ පිසීම, එහෙම නැත්නම් නොගැඹුරු තෙලේ බැදීම කියලා. ගැඹුරු තෙලේ බැදීම කියලා කියන්නේ පුතේ දුවේ අපි කැවුම්, කොකීස්, කට්ලට් එහෙම හදන්නේ. තාච්චුවක් අරගෙන සිදුරු සහිත තෙල් හැන්දක් අරගෙන තාච්චුව තුනෙන් දෙකක් තෙල් දාලා රත් වූ තෙල් වලින් ආහාරය බැද ගැනීම. ගැඹුරු තෙලේ බැදීම. නොගැඹුරු තෙලේ බැදීම නැවත කොටස් තුනකට බෙදෙනවා. තෙල් ස්වල්පයක් දමා බැදීම, තෙල් ආලේපයෙන් බැදීම, ආහාරයේ අඩංගු තෙලින් බැදීම කියලා. තෙල් ස්වල්පයක් දමා බැදීම. අපි ගොඩක් වෙලාවට ආහාර පිසීමේදී තෙල් දාලා උයාගන්නේ, මෑකරල් තෙල් දානවා. මෙන්න මේ විදිය තෙල් දාලා බැදීමට අපි කියනවා තෙල් ස්වල්පයක් දමා බැදීම කියලා. මම ඉදිරියේදී තවත් මේ පාඩම, මේ බැදීමේ ක්‍රම පොඩ්ඩක් ඔබට තවත් පැහැදිලි කරනවා. මේ පිසීමේ ක්‍රමවලට භාවිතා වෙන උපකරණ හා මෙවලම් විවිධයි. මේ සඳහා අපි භාවිතා කරන මෙවලම් විවිධයි. තෙත්තාපයෙන් පිසීමේ ක්‍රමය. තෙත්තාපයෙන් පිසීමේ ක්‍රමයට පියන සහිත සාස්පානක් අවශ්‍යයි. පාරම්පරික ක්‍රමයක් විදියට මැටි මුට්ටියක්, කරි මූඩියක්, හැන්දක් අවශ්‍ය වෙනවා. පාරම්පරික ක්‍රමය විදියට මේ සඳහා පෝෂ්‍ය පදාර්ථ අපතේ යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. වතුර උණු වූ පසුව ආහාරයට එකතු කරනවා අවශ්‍ය ආහාරය. අපි උදාහරණයක් විදියට බලමු. ස්ටූ කිරීම. ස්ටූ කිරීමට ජලය නටන අවස්ථාවතෙක් තියන්න ඕන. ඊට පස්සේ අපි ආහාරය දාලා ස්ටූ කිරීම කරගන්න පුළුවන්. මස්, මාළු, එළවලු වර්ග මේ ක්‍රමයට, පිසීමේ ක්‍රමයට ලක් කරනවා. උණු මේදයෙන් පිසීම, ගැඹුරු තෙලේ බැදීම ඉස්සරත් මං කතා කරා. නොගැඹුරු තෙලේ බැදීම, ආහාරයේ අඩංගු තෙලෙන් බැදීම. අපි භාවිතා කරනවා බේකන්, හැන්, ඌරු මස්, තෙල් අධික මස් වර්ග. මෙන්න මේවා තමයි අපි මේ සඳහා භාවිතා කරන ආහාර. පිසීමේ ක්‍රම අනුව තාප සංක්‍රමණ වන ක්‍රම විවිධයි. මේ අනුව ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. අපි බලමු දරුවනේ මේ කොටස් තුන මොනවද කියලා. සන්නයනය, සංවහනය, විකිරණය. පිසීමේ ක්‍රම තුනක් තියෙනවා. සන්නයනය, සංවහනය, විකිරණය. ඔබට අවශ්‍ය කරුණු සටහන් කරගන්න පුළුවන්. සන්නයනය කියලා කියන්නේ තාපය ගමන් කළ හැකි ඝන ද්‍රව්‍යයක සිට අංශුවෙන් අංශුව තාපය ගමන් කිරීමක්. ඔබගේ පෙළ පොතෙහි 90 පිටුවෙහි මේ සඳහා රූප සටහනක් තියෙනවා. තාපය ගමන් කර හැකි මාධ්‍යයකින් අංශුවෙන් අංශුව රත් වීම නිසා තාපය ගමන් කිරීම. මේකට අපි කියනවා සන්නයනය කියලා. පිසීමේ ක්‍රමයේදී අපට සන්නයනය වැදගත් වෙනවා. අපි රොටියක් පුළුස්සා ගැනීමේදී සන්නයනය වැදගත් වෙනවා. අපි රොටි කබල තියලා රොටි කබල රත් වුණාට පස්සේනේ අපි රොටිය තුනී කළා දාන්නේ. ඒතර සන්නයනය මගින් තමයි ඒ රොටිය පිලිස්සෙන්නේ. ඊළඟට සංවහනය. සංවහනය කියලා කියන්නේ බඳුනක තිබෙන ජලය ජල අංශු රත් වීම නිසා ඝනත්වය අඩු වීමේ ප්‍රතිඵලයක් විදියට මේ පතුලේ තිබෙන ජල අංශු ඉහළට ගමන් කරනවා. ඉහළ ඇති ඝනත්වයේ වැඩි සිසිල් අංශු හිසු අවකාශ පිරවීම සඳහා පහළට ගමන් කරනවා. මෙන්න මේ චලනයේ ප්‍රතිඵලයක් ලෙස සංවහන ධාරා ඇති වෙනවා. ඔබගේ පෙළ පොතෙහි 90 පිටුවේ මේට ගැළපෙන රූප සටහනක් තියෙනවා. උදාහරණයක් විදියට දක්වන්න පුළුවන් කිරි රත් කිරීම, පිට්ටු තැම්බීම, බත් පිසීම. කිරි රත් කිරීමේදී සිදුවෙන්නේ මේ ක්‍රියාවලියමයි. භාජනයේ පතුලේ තිබෙන කිරි රත් වෙනකොට ඉහළට ගමන් කරනවා ජල අංශු. ඒ ජල අංශු ගමන් කරන විට පහළ තිබෙන ජල අංශු රත් වෙලා නැවත ඉහළට ගමන් කරනවා, නැවත පහළට ගමන් කරනවා. මේ ක්‍රියාවලියට අපි කියනවා සංවහනය කියලා. විකිරණය. මේට හොඳම උදාහරණයක් වශයෙන් පෝරණුවේ පිලිසීම දක්වන්න පුළුවන්. පෝරණුවක් රත් කළාම එහි ඉහළ කොටස, මැද කොටස, පහළ කොටස රත් වෙනවා. පෝරණුව රත්වීමේදී මාධ්‍යයක් රහිතව හෝ සහිතව තාපය ගමන් කරනවා. මේකට අපි කියනවා විකිරණය කියලා. පෝරණුවේ නිකුත්වන තාපකිරණ ඉතා ඉක්මනින් ආහාරයේ බාහිර පෘෂ්ඨය මත පතිත වෙනවා. මේ මගින් ආහාර පිසීම සිද්ධ වෙනවා. පිසීමේ ක්‍රම යටතේ ආහාරයේ වර්ණය වයනය විවිධ වෙනස්වීම් වලට භාජනය වෙනවා. ඔබ ගෙදර දොරේ ආහාර පිසීමේ කටයුතුවලදී මේ ක්‍රියාවලිය දකින්න ඇති, දැකලත් ඇති. උදාහරණයක් වශයෙන් පිටි මිශ්‍රණයක් රොටි සෑදීම සඳහා සකස් කරලා තියෙනවා කියලා හිතන්න. මේ රොටි මිශ්‍රණයේ පැහැය සුදු පාටයි, පිටි මිශ්‍රණය සුදු පාටයි. නමුත් රොටියක් විදියට තැටියේ පුළුස්සා ගත්තාම රන්වන් පැහැයක් දුඹුරු පැහැයක් ඇති වෙනවා. මේ මිශ්‍රණයේ ස්වභාවය නිසා අපට ආහාරයට ගන්න බැහැ. නමුත් රොටිය පිලිස්සුනාට පස්සේ සගන්ධයක් ඇති වෙනවා, සුවඳක් ඇති වෙනවා, රුචිකත්වයක් ඇති වෙනවා. අපිට ඒ රොටිය කෑමට එමිත අනුභව කිරීමට රුචියක් ඇති වෙනවා. වර්ණය වෙනස් වෙනවා. රොටි මිශ්‍රණයේ වර්ණය සුදු පැහැයට තියෙනවා. නමුත් අපි රොටිය පිලිස්සනකොට රන්වන් පැහැති දුඹුරු පැහැයක් ඇති වෙනවා. පිසීමේ ක්‍රම නිසා ආහාර වේලට විවිධත්වයක් ඇති වෙනවා. ඔබ ඒක දැක ඇති. ආහාර මේසේ ආහාර පිළිගන්වන තියෙනකොට විවිධ පිසීමේ ක්‍රම භාවිතා කරලා තියෙනවා. මේ භාවිතා කිරීම නිසා ආහාර වේලට විවිධත්වයක් ඇති වෙනවා. උදාහරණයක් ගත්තොත් ආහාර වේලට සම්භහාල් එකතු කරොත් පිසීමෙන් පස්සේ ඒක සම්බබත් වෙනවා. මාළු, අමු මාළු, මිරිසට පිසූ මාළු හොදි වෙනකොට එක වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. වර්ණය වයනය වෙනස් වෙලා තියෙනවා. අර්තාපල් ගෙඩියක් තිබ්බොත් අපිට කෑමට ගන්න බෑනේ. නමුත් අර්තාපල් තම්බලා අපි තෙල් දාලා නොගැඹුරු තෙලේ බැදලා හදා ගන්නවා. එතකොට අපි අල තෙල් දැමීම කියලා ඒකට කියනවා. වම්බටු, අපිට වම්බටු නිකන් ස්වභාවිකව දැක්කහම දම් පැහැයක් තියෙනවා. සුදු පැහැයක් දම් පැහැයක් දකින්න පුළුවන්. නමුත් අපි වම්බටු මෝජු හදනකොට ඒක අපි ගැඹුරු තෙලේ බැදගන්නවා. ගැඹුරු තෙලේ බැදගන්නකොට වර්ණය වෙනස් වෙනවා, වයනයත් වෙනස් වෙනවා. වම්බටු ගෙඩිය නිකන් තියෙනකොට මෘදු ගතියක් තියෙනවා. නමුත් බැදගත්තට පස්සේ රන්වන් පැහැති දුඹුරු පැහැයක් ඇති වෙලා ඝනකම් ස්වභාවයක් ඇති වෙනවා. එතකොට ආහාර පිසීම නිසා වර්ණය හා වයනය වෙනස් වෙනවා. එළවලු ස්ටූ එකක් හදනකොට අපි ගොඩක් වෙලාවට භාවිතා කරනවා කැරට්, බොන්චි, ගෝවා. මේවා නිකන් තියෙනකොට ඒවායේ ස්වභාවික වර්ණය තියෙනවා, අතට ඝනකම් ස්වභාවයක් දකින්න පුළුවන්. නමුත් එළවලු ස්ටූ එක සෑදීමේදී අපි ඒකට වතුර හෝ වෙනත් මාධ්‍යයක් එකතු කරනවා. පොල්කිරි වගේ දෙයක් එකතු කරනවා ස්ටූ එක හදනකොට. ඊළඟට අපි තුන පහ වර්ග එකතු කරනවා, ඒක විශේෂයෙන් ගම්මිරිස් කුඩු වගේ දෙයක්. එතකොට මේ එළවලු ස්ටූ එක මදගින්නේ තමයි අපි පිසීම කරන්නේ. මෙන්න මේ පිසීම නිසා අපි ද්‍රව මාධ්‍යයක් එකතු කරනවා. මෙන්න මේ ආකාරයට පිසීමට පෙර තිබූ තත්වයත් පිසීමට පසු තිබූ තත්වයත් වෙනස් වෙනවා. වර්ණය වයනය වෙනස් වෙනවා. මේ ක්‍රියාවලිය නිසා අපට ආහාරයට ගැනීමේ රුචිකත්වයක් ඇති වෙනවා. ආහාරයට විවිධත්වයක් එකතු වෙනවා. ඒ මගින් ආහාරයට වයනය වර්ණය ඇති වෙනවා. ඒ ස්වභාවය වෙනස් වෙනවා. තවත් ආකාරයකට අපට කරුණු පැහැදිලි කරන්න පුළුවන් දුවේ පුත්තේ. වක්වාෂ්පෙන් තැන්බීම. වක්වාෂ්පෙන් තැන්බීමදී පියනකින් වසන ලද ජල බඳුනක තවත් බඳුනක් තියලා අපට ආහාරය පිසගන්න පුළුවන්. මේ ක්‍රමයේදී සන්නයනය කියන පිසීමේ ක්‍රමය භාවිතා වෙනවා, සංවහනයත් භාවිතා වෙනවා. මේ විදියට අපි සාකස් කරගන්නවා පුඩින් වර්ග, විශේෂයෙන්ම කැරමල් පුඩිම, වටලප්පන් මේ විදියට භාවිතා කරන්න පුළුවන්. ගිනි අඟුරු යට පිසීම. මේ ගිනි අඟුරු යට පිසීමේදී අපි ගොඩක් වෙලාවට භාවිතා කරනවා වම්බටු, කරිවිල, ලූණු, කොස්සට මේ වගේ ආහාර. මේ අවස්ථාවේදී ආහාරය කෙලින්ම තාප ප්‍රභවය සමග ගැටීමෙන් ආහාරය පිසීම සිද්ධ වෙනවා. පාරම්පරික ක්‍රමයක් විදියට ඉස්සර කාලේ මේ ක්‍රමය පාවිච්චි කරලා තියෙනවා. වර්තමානයේ ගම්බද ප්‍රදේශවල මේ ක්‍රමය භාවිතා වෙනවා. මෙන්න මේ ආකාරයට අපට පිසීමේ ක්‍රම භාවිතා කරන්න පුළුවන්. ඔබට දුවේ පුතේ මම පැවරුමක් ලබා දෙනවා. ඔබට මං කලින්ම කිව්වා පොතක් පෑනක් සූදානම් කරගන්න කියලා. ඔබ ලියාගන්න ඔබගේ පොතෙහි මේ පැවරුම. සවස තේ පෑන් සංග්‍රහයක් සඳහා පෑන්කේක් සෑදීම. සවස තේ පෑන් සංග්‍රහයක් සඳහා පෑන්කේක් සෑදීම. තවත් මාතෘකාවක්, උපන්දින උත්සවය සඳහා කේක් එකක් සෑදීම. උපන්දින උත්සවයක් සඳහා කේක් එකක් සෑදීම. ඊළඟ මාතෘකාව, රාත්‍රී ආහාරය සඳහා එළවලු ස්ටුවක් සෑදීම. මම නැවතත් කියනවා, රාත්‍රී ආහාරය සඳහා එළවලු ස්ටුවක් සෑදීම. ඔබ නිවසේදී මේ පැවරුම සකස් කරලා පිසීමේ ක්‍රම යොදාගෙන හොඳින් වර්ණය වෙනස් වන ආකාරය, වයනය වෙනස් වන ආකාරය, භාවිතාවන පිසීමේ ක්‍රමය මොකක්ද කියන එක තහවුරු කරගන්න. එසේම දුවේ පුතේ ඔබට තවත් පැවරුමක් ලබා දෙනවා. පහත සඳහන් කරුණු නිරීක්ෂණය කරමින් ඔබ පිළිතුරු සපයන්න. ඔබට මම පාඩම ආරම්භ කිරීමට පෙරම දැනුම් දුන්නා පොතක් පෑනක් සූදානම් කරගන්න කියලා. ඒ පොතේ මෙන්න මේ විදියට සටහන් කරගන්න වගුවක් විදියට. ආහාර වර්ගය, පිසීමේ ක්‍රමය, ආහාරයේ ඇතිවන වෙනස්කම්. ආහාරයේ ඇතිවන වෙනස්කම්. මේක නැවත කොටස් දෙකකට බෙදෙනවා. වර්ණය, වයනය. ඊළඟ ශීර්ෂය, තාප සංක්‍රමණ ක්‍රම. තාප සංක්‍රමණ ක්‍රම. නැවතත් මම කියන්නම් මේ පැවරුම බෙදාගන්න ආකාරය. ආහාර වර්ගය, පිසීමේ ක්‍රමය, ආහාරයේ වෙනස්කම්, ඒ යටතේ වර්ණය, වයනය, තාප සංක්‍රමණ ක්‍රම. ආහාර වර්ගය යටතේ මේ ආහාර වර්ග ඔබ ලියාගන්න. බත්, පිට්ටු, තෝසේ, මස්, එළවලු ස්ටු, බිත්තර ඔම්ලට්, කේක්, කට්ලට්, මාළු පාන්, වටලප්පන්. මම නැවතත් ආහාර වර්ගය යටතේ ආහාර වර්ග ටික කියන්නම්. බත්, පිට්ටු, තෝසේ, මස්, එළවලු ස්ටු, බිත්තර ඔම්ලට්, කේක්, කට්ලට්, මාළු පාන්, වටලප්පන්. මේ පැවරුම ඔබ සම්පූර්ණ කරන්න. පැවරුම සම්පූර්ණ කිරීමේදී ඔබට පැහැදිලි වෙනවා ආහාර වර්ගයට අනුගත වන පිසීමේ ක්‍රමය මොකද්ද, පිසීමෙන් පස්සේ ආහාරයේ ඇතිවන වෙනස්කම් මොනවද, ඒ වෙනස්කම් යටතේ ආහාරයේ සිදුවන වර්ණය මොකද්ද, වර්ණයේ වෙනස් වීම මොකද්ද, පිසීමට පෙර වර්ණය මොකක්ද, පිසීමට පස්සේ වර්ණය මොකක්ද, වයනය, ඒ කියන්නේ අතට දැනෙන ස්වરૂපය, පිසීමට පෙර ආහාරයේ තිබෙන වයනය, පිසීමට පස්සේ ආහාරයේ තියෙන වයනය. ඊට පස්සේ තාප සංක්‍රමණය වෙන ක්‍රම, ඒ කියන්නේ ආහාර පිසීමට උදව් වුණු තාප සංක්‍රමණය මොකද්ද, සංවහනයේද, සන්නයනයේද, විකිරණයේද. ඒ විදියට ඔබගේ මේ වගුව සම්පූර්ණ කරන්න. සම්පූර්ණ කරලා ඔබගේ ගෘහ ආර්ථික විද්‍යාව ගුරු මහත්මියට පෙන්වලා හරි වැරදි නිවැරදි කරගන්න. එහෙමනම් දුවේ පුතේ ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. තවත් මෙවැනිම වැඩසටහනකින් ඔබට සුබ දවසක්.
ගෘහ ආර්ථික විද්‍යාව පාඩමින් ඔබ මුණ ගැහුණේ හිල්ලොය ශ්‍රී සුමංගල මහාවිද්‍යාලයේ නර්මදා අභිධීර ගුරුමෑණියන්.
ඌවේ ගුරු කෙතර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුවදරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර.
ඌවේ ගුරු ගෙදර.
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්.